අපි මෛත්‍රිය වැඩුව, අසුබය වැඩුව, සක්මන් භාවනාවේ යෙදුන. ආනාපාන සතියත් වැඩුවා. කොහොමද ආනාපාන සතිය වැඩි වෙන්නේ? හුස්ම දිහා බලා හිටියා. හිතේ මේ දුවනකොට ආයේ හුස්මට අවධානය ගත්තා. ඇයි ටිකක් වෙලා ඉන්නකොට ආයේ හිත දුවනවා අපහු හුස්ම සිහි කරනවා. මොන ගේනකොට ගේනකොට ටිකක් වෙලා යනකොට හුස්මට සිහිය තියෙනවා නේද? දුවන එක ටික ටික අඩු වෙනවා. හුස්මට සිහිය තියෙනවා කියන්නේ ආස්වාසය ඔක්කොම දන්නවා. මේ යතර හිත දිවවනම් ඒ වෙලාවේ මොකද්ද කියලා දන්නේ නැහැ හුස්මට. නේද? හිතව ගන්න ගෙදර දුවනවනේ නේද? මෙතන හිටියත්. එතකොට දන්නවද හුස්ම ගැන? නැහැ, සිහිය නැහැ. සතාවේ හුස්ම මතක් කරන්නේ නේද? හුස්ම මතක් කරහන් ඔන්න හුස්ම තියනවා කියලා දන්නවා. එතකොට ආස්වාසෙනම් ආස්වාසි කියලා දන්නවා. ප්‍රාස්වාසෙනම් ආස්වාසය කියලා දන්නවා. එනම් දෙන්න ඕනේ නැහැ. මට තමයි දන්නවා දැන් හුස්ම ඉහලා ගන්නවා කියලා දන්නවා නේද? හුස්ම පහළ දානවා කියලා දන්නවා. සමහර වෙලාවට හුස්ම දෙකක් අතරේ මොනවද වෙන්නේ? බලා ඉන්නකොට මොකද වෙන්නේ? හුස්ම දෙකක් අතරේ මම පිරා ඉන්න කියලා දිනුවානේ නේද? මම පොඩ්ඩක් නෑ නේද? මොනවාද වෙන්නේ බලා ඉන්නකොට? ආස්වාදයක් තිබුණා ඊළඟට? මොකුත් නෑ. නෑ ආස්වාදේ තියෙන දැනීම ටික ඉවරයි. දැන් ආස්වාදේ තාම පටන් ගත්තේ නෑ. ඒ අතරේ මොනවද දැනෙන්නේ? දැනෙනවා නම් බලා ඉඳලා නැහැ. මොකුත් දැනෙන්නේ නැහැ. නේද? ආස්වාසෙත් නැහැ, ප්‍රාස්වාසෙත් නැහැ. ඉතින් අතර පොඩි නැවතීමක් කියලා. මොකුත් දැනෙන්නේ නැති බව දකි. නේද? ආයෙත් මොනවද දැනෙනවා? ආස්වාසෙ පටන් ගන්නකොට මොනවද දැනෙනවා? ඒක මැද හරියේදී තව මොනවද දැනෙනවා? ඉවර වෙන්න කිව්වොත් තව මොනවද දැනෙනවා? නේද? ආස්වාසේ ඒ දැනීමත් ඉවර වුණාම ආපහු මොකුත් දැනෙන්නේ නැහැ. නේද? දැනෙන බව නැති වෙනවා. ආපහු වර ආස්වාසේ මොනවදෝ දැනෙන්න ගන්නවා. පටන් ගන්න හරිය දැනීම, නැද හරිය දැනීම, ඉවර වෙනකොට දැනීම නේද? ඔය දෙක අතරේ ආයි නොදැනෙන බවක් තියෙනවා. එහෙම නේද? එහෙම නැත්තම් ඉතින් හිත දුරලා බලා ඉන්නවා නේද? නේද? එතකොට දැන් ගන්න ආස්වාසය දැනෙන ටික දැනෙනවා. මේ දෙක අතර නොදැනෙන බවක් තියෙනවා. ආයි ප්‍රාස්වාසය දැනෙන බව දන්නවා නේද? ආපහු නොදැනෙන බවක් තියෙනවා මේ දෙක අතර. ආයි ආස්වාසය පටන් ගන්නවා. ඔතේ ඉවර වෙනකන් දැනෙනවා. ඈ? ඊට මේ එක තැනකට සිහිය තියාගෙන බලා ඉන්න. හුස්ම දිගේ හිටගෙන යනවා නෙවෙයි. නේද? මේ හරිය තැනකට අවධානය තියාගෙන විස්මිතා බලන්න. දැන් මොකද වෙන්නේ? ආස්වාසයේ තියෙන කොට එක ගන්නවා, ප්‍රාස්වාසයේ තියෙන කොට එක ගන්නවා. ඔය දෙකම නැත්තම් ඒ බවක් ගන්න. නේද? නොදැනෙන බවක් තියෙනවා නම් ඒකත් දන්නවා. දැනගන්නේ කොහොමද? සිහිය තියෙන හින්දා. ඉදරගෙන හිත හිතයි කියන ඌව දන්නවා. ඈ? ආ දැන් වහිනවා කියලා හිත හිතයි කියන ඌව දන්නවා. නේද? මෙතන සිහිය තිබුණොත් විතරයි දැනීම් ටික දන්නේ. එතකොට හිත දුව දුව තිබිලා අපහු මෙතෙන්ට අවධානය යොමු වෙනවා. දැන් හොඳට සිහිය පිහිටනකොට එතකොට මුළු හුස්මම දන්නවා. මුළු හුස්මම කියන්නේ හුස්ම දිගේ යනවා නෙමෙයි. එතන තියෙන දැනීම් ටික ගන්න. ආස්වාසයේ තියෙන දැනීම් ටික ඔක්කොම දන්නා. ප්‍රාස්වාසයේ තියෙන දැනීම් ටිකත් ඔක්කොම දන්නවා. මේ දෙකක් අතර නොදැනෙන බව දන්නවා. නේද? සිහිය තියෙනවා. සිහිය තියෙනවා කියන්නේ එතන සිහිය නැති වුණාම මොකද දන්නවද? නැහැ. සිහිය තියෙනවා. දන්නවා. මේ අවධානය තියෙන. ඒතරන අවධානය පිටින්ම ගන්නවා. හිත දිව්වා කියලා දැක්කොත් ටිකක් වෙලා හිතලා හරි දකිනවනේ මම භාවනා කර කර හිටියා දැන් මේ වෙන මොනවද හිත හිතාගෙන ඉන්නේ කියලා නේද? මම දැක්ක ගමන් ආයේ හුස්මට සිහිය යොමු කරන්නේ. මම කරනකොට කරනකොට අර දුවන ගතිය අඩු වෙලා දැන් හුස්මටම අවධානය හිටිනවා. දැන් ඕක පුරුදු කරන්න ඕන ටිකක් හොඳට හුස්මට අවධානය දීලා. ඔකට අපි කියනවා දැන් හිත සමතයකටපත් කරනවා. ඇයි සමතකටපත් කරන්නේ? කලබලේ එහෙම එහෙ දුවදුවානේ ඉන්නේ. දුවන ගතිය අඩු කරලා දැන් මේ අරමුණටම අවධානය දෙනවා. අරමුණ තමයි හුස්ම. මේ පිටර කලබල ගතිය ටික ටික අඩු කරනවා. ඔය තත්ත්වයට එනකොට එහෙම හොල්ලන්න බෑ. ඔළුව තහනවා නම් තාම කලබල. නේද? ඇයි හිත දුවලා? ඇයි ඒ හෙල්ලෙන්න බෑ. ඒකට හුස්මටම සිහිය තියෙනකොට හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙනවා නම් තේරුම් ගන්න අතත් හිත දුවලා. අපේ හුස්මටම අවධානය තියාගන්න පුරුදු කරගන්න. දැන් හොම ටිකක් හිත සමතයකටපත් වෙනකොට අපට සද්දයක් ඇහෙන්න පුළුවන්. ඒ වෙලාවේ තියෙන මොකක් හරි සද්දයක් වුණොත් ඕක ඇහෙයි නේද? ඈ? ලේනෙක් ගැහුවොත් ඕක ඇහෙයි. අර ඒ පිරයක් ගැහුවොත් ඕක ඇහෙයි. වහිනවනම් ඕකත් ඇහෙයි. නේද? වාහනය යනවා හොන් එකක සද්දයක් එහෙම ඇහෙන්න පුළුවන් නේද? ඇහුනහම මොකද්ද දැනගන්නේ? නෑ අපේ හුස්මට අවධානය තියාගෙන ඉන්නවා. ටිකක් වෙලා ඉන්නකම් වතුර වැටෙනවා එහෙම නේද? දැන් මොකද හිතන්නේ? වාහි නේද? කොහෙද වහින්නේ? අපි ඉන්න තැනද එළියද? මෙතන සොත් තෙමෙනවනේ නේද? තෙමෙන්නේ. කොහෙද වහින්නේ? එළිය. වතුර බින්දු තියෙන්නේ කොහෙද? එළිය. මොකක්ද යන්නේ? ඒ සද්ද එනවාද? සද්ද ලේන්න එකක්ද? මොකද දැන් අඩු වුණා නේ? ලේන්න එකක් යන්නේ නැති නේ? ඇහුන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ නේද? ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. ඇහෙනවා. මොකද? ඒක සත්‍යය. ඒක සත්‍යය. ඒක සත්‍යය. දැන් ඔය හිතන ටික උස්ම දිහා බලලා ඉන්නකොටත් වෙනවා. දැන් නෙමෙයි. නේද? උස්ම දිහා බලලා ඉන්න සද්දයක් ඇහෙනවා. අනේ මොකද්ද කියලා හිතෙනවා. සද්දට අදාළ රූපේ හිතෙනවා නේද? පාරට දඩස් දාලා දොරක් පැහැෙනවා එහෙම. දන්නව නේද? භාවනා කර කර හිටියා කියලා හරියන්නේ නැහැ. අර දොර වැහුවා කියලා දන්නේ. නැත්තම් ඌලඟට හරි වැදුනා කියලා දැනගන්නව නේද? එතකොට මොකද්ද දැනගත්තේ කියන එක ඔන්න දැන් අපි දැන් මේ ලෝකෙට අයිති දෙයක්ම නේ ඔය දන්නේ. එහෙ බේන්න එකක් ගියා. අපි ලේනෙක් හිටියා. ඕන වාහිනවා. දුරක් වැඩිනා. ඕක දැනගන්න ධර්මයක් අහලා තියෙන්න ඕනද? නෑ. අහලා නැති හින්දා තමයි ඕවා දැනගන්නේ. චරගල් සසරේ යාවේ ඕවා දැනගෙන. නේද? රත්යේ ඇහෙනකොටම ඒකට අදාළ රූපය ගැන දැනගත්තා. ඔකට කියනවා ලෝකෙට අයිති දැක්ම. ඒක දැනගන්නකොට ලෝකෙට අහු වෙලාද නැද්ද? අහු වෙලා. ලෝකෙට අහු වුණා නම් මායයට අහු වෙලාද නැද්ද? අහු වෙලා. දුකට අහු වෙලාද නැද්ද?
අහු
වෙලා. දුකක්ද? දොර වහනවා කියලා දැනගන්න එක දුකක්ද? ප්ලේන් එකක් යනවා කියලා දැනගන්න එක දුකක්ද? වහිනවා කියලා දැනගන්න එක දුකක්ද? ඒක නම් දුකක් වෙන්නේ නැහැ. එළියේ රූපයක් තියනවා කියලා දැනගන්න එක දුකක්ද? ඔක්කොම රූපෙන් ලෝකෙට අයිති රූප ගැන නේද ඔය දැනගත්තේ නේද? මේ දුකක් කියලා නම් දන්නේ නැහැ නේද? රූප තියෙනවා කියලා නම් දැනගත්තා. තව විදිහකට දැනගන්නවා දැන් හුස්මට නම් අවධානය නැහැ. ඒ රූපයක් ගැන නේද දැනගෙන? නේද? මේ භාවනා අරමුණට සිහිය නැහැ. ඒක දැනගන්නෙත් ඉතින් සිහිය තිබුණොත් නේද? සිහිය නැතිවත් ඔබේ ඒක ගැන හිත හිතා ඉන්නවා. මොකද කරන්නේ කියලාවත් දැන් අවධානය නැහැ සිහිය. නේද? හිත දීවා කියලා දැනගන්නත් සිහියක් තියෙන්නේ නැහැ. නේද? ඒ සිහියෙන් බලන්න හිතේ තේනවන්න දැන් එළියේ දෙයක් ගැන දැනගත්තා. දැන් හුස්ම ගැන නෙමෙයි දන්නේ. නේද? උස්මේ දැනෙන දේ නෙමෙයි දන්නේ. අර එළියේ තියෙන මොකද්ද? වාහින. ප්ලේන් එකක් යනවා. ප්ලේන් එකට ගහන වාහනයක් යනවා. ඕවන් දන්නේ. නේද? ඔබ සිහිය තිබුණත් දන්නවා දැන් ඔන්න භාවනා අරමුණෙන් පිට ගිහිල්ලා. මේ දැනගන්නේ සිහියෙන් බැලුවොත් විතරයි. නේද? භාවනා අරමුණෙන් පිට ගියාට කමන්නේ. ඒක දැන් ඒක ගැන අපි ඔන්න දැන් නුවණින් බලමු. නුවණින් බලන්නේ එක විදිහක් තමයි. ඔන්න ලෝකේ දෙයක් දැනගත්තා. ලෝකෙට අහු වුණා. මේ ලෝකෙට අයිතිමත් තමයි දැනගත්තා. දැන් අපි මොකට බුදුහාමුදුරුවෝ කියාපු දේ කියා දීපු ටික දාන්නවා. ලෝකෙට අයිති ටිකනේ ධර්මයක් අහන්න කලින් වුණ ටිකනේ ඔය ඕන කෙනෙකුට වෙනවනේ ඕක නේද? දැන් ධර්මයක් අහපු කෙනා කොහොමද ඕක ගැන බලන්නේ? එළිය රූපයක් ගැන දැනගන්න. වහිනවා කියලා දැනගත්තා කියන්නේ නේද? වැස්ස තියෙන්නේ කොහෙද? එළිය. ඕකනේ දැනගත්තා. නේද? අපි ස්ථීරියට වැස්සොත් එමේ කියලා දැන් හිතේ. නේද? ඇලියේ තියෙන වැස්ස වතුර වැහි බින්දු. ආගෙන දැනගත්තා නේද? ඒක වැස්සට අදාළ පිට ගොඩක් එන්නත් පුළුවන්. මේ යන කොටත් වැස්සොත් ඉතින් කොහොමද යන්නේ? අරම යන හිතෙන්න මේ ඒවට මොනවද කියන්නේ? හිතෙන දේවල් වලට මොනවද කියන්නේ? හිතේන අදහස් වලට මොනවද කියන්නේ? චේතන. හිතේන අදහස් වලට කියනවා චේතන. චේතනාවලින් තමයි එක එක ඒවා සකස් කරන්නේ. තමන් දැනගන්නේ ඒවා සකස් කරනවා නේද? සංඛාර. අපි යන ගොඩක් වැස්සොත් තෙමි. අන සංස්කරණයක් කරනවා. නේද? ඒ අදහස් ටිකෙන් දෙයක් හැදුවා. සංඛාරය. හරි වැඩේ ඒක අදහස් වෙන්න පුළුවන් දැන් එළියේ රූපයක් තියෙනවා රූපයක් කියන්නේ මොනවද වැස්ස තමයි රූපයක් කියලා අඳුරගන්නේ කොහොමද රූපේක ලක්ෂණ මොනවද සතර මහා ධාතු දැන් වතුර කියන්නේ සතර මහා ධාතුවෙන් හැදිච්ච දෙයක් මේ රූපයක් කියලා දැනගන්නේ කොහොමද පේ දැන් පේන්නේ නැහැ තාම සද්දේ හිලා නිදැනට තේවන්නේ බැලුවොත් පේ ඊවහිනවා කියලා නේද ඊට ඇහැට අහුවෙන හින්දා ආයතන වලට අහුවෙන හින්දා ඒක රූපයක් නේද දකින්න පුළුවන් අල්ලන්න පුළුවන් ඒ හින්දා ඒක රූපයක් නේද එළියේ තියෙන මේ වතුර රූපයක් තව මොනවාද රූපයක තියෙන ලක්ෂණ වෙනස් වෙන නේද දිගටම ඔය වැස්ස තියෙන්නේ ඒුණත් හොඳයි නේද භාවනා කර කර ඉන්න පුළුවන් දවසෙ එහෙම එහෙම දඬ දඬ ඉදි දැන් ඉදිර යන්න බැරි ඒ මොකද තියෙන්නේ තව ටිකකින් අඟව වෙටි නේද වෙනස් වෙන මේ රූපේක ලක්ෂණේ තමයි වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ගතියට කියනවා රූපණය වෙනවා. වෙනස් වෙනවා. දැන් බාහිර හේතු නිසා වෙනස් වෙනවා රූපය. හරි? තවත් තියෙනවද රූපේ ඔය ලක්ෂණ? ආහාරයක වතුර හැදිලා තියෙන මොනවා හරි උදව් වෙනා නේද? නිකන් ආහාර හිතන්න බෑ ඉතින් තමයි හිතුවත් ඔය වතුර හැදෙන්නේ කොහොමද කියලා විස්තර ටික හොයාගන්න පුළුවන් එළියේ මොනවා හරි වෙලා ජල වාෂ්පයක තියලා මේවා වෙලා ආහාරයක් හිතාගන්න පුළුවන් නේද ඉතින් අපි දැනගත්ත ලේනෙක් ඉන්නවා කියලා නම් ඒ ලේන නම් ආහාරයෙන් තමයි කාපු දේවල් වලින් තමයි ඇඟ හැදිලා තියෙන්නේ ලේනගේ ශරීරය නේද ආහාරයෙන් තමයි බාහිරද අජ්ජත්ද අපේ ශරීරයට අයිති දෙයක්ද බාහිර දෙයක්ද බාහිර දෙයක් නේ සියුම්ද ඕලාරිකද එහෙම කාරණා අපි කැමතිද අකමැතිද තමන්ට දැනෙනවා වහිනේකට කැමතිද අකමැතිද නේද කීන කන්නේ ඒ විදිහට අපි ඒ රූප වර්ග කරනවා දැන්ද වහින්නේ පැහැලා ඉවරද දැන් අතීතේද ඉස්සෙල්ලාද වෙස්සේ අනාගතෙත් වහීද අපි භාවනා ඉවර වෙනකොටත් වහීද අතීත රූප වර්තමාන රූප අනාගත රූප එහෙමත් බෙදනවා නේ එතකොට ඔන්න ඔය ආකාර කීයක් කිව්වද ඒවා 11ක් අතීත අනාගත වර්තමාන තුනයි දුර ළඟ දෙකයි පහයි තීන ප්‍රණීත දෙකයි හතයි බාහිර අභ්‍යන්තර දෙක නවයයි ඕලාරික සීම 11ක් නේ 11ක් ආකාරයකට රූප අඳුර ගන්න පුළුවන් නේද ඔය යම් කිසි රූපයක් ඔය 11 ආකාරයෙන් මොකකට හරි දාන්න පුළුවන් නම් ඔකට කියනවා රූපස්කන්ධය කියලා යම් කිසි රූපයක් ඔය 11 ආකාරයෙන් එකක හරි තියනා නම් ඔකට කියනවා රූපස්කන්ධය පැහැදිලිද කොහෙද එහෙම කියලා තියෙන්නේ? කවුරු හරි දන්නවද? බුද්ධාන්තර නායි කියලා තියෙන්නේ. කොහෙද කියලා පෙමන සූත්‍රෙද? කියලායි දැල්ලකින්. মানে කොලස් ආකාරයෙන් ඉඳලා තියෙනවා නම් මහා නැහැ. ඕක තියෙනවා මහා පුන්නම සූත්‍රය. මහා පුන්නම සූත්‍රය. උපස්කන්ධය කියන්නේ මොකද්ද? රූපේ රූපේ කියලා කියනවා. කෙතකින්ද රූපේ පණවන්නේ කියලා ප්‍රශ්නයක් අහන. ඒකට අනුය අතීත අනාගත වර්තමාන ඔය 11 කියලා අනුය ආකාරයට වැටෙන රූපයක් තියෙනවා නේද? ඔකට කියනවා රූපස්කන්ධය කියලා. මහා පුන්නම සූත්‍රය. ගුවන්න කියවලා බලන්න. මම කතාවක් තියෙනවා බෙහෙ. දැන් අන්න රූපයක් තියෙනවා නේද? ඔය රූපේ අපි බාර ආරන්ද නැද්ද? පිළියරන්නේ නේද? වැස්ස තියෙනවා කියලා දැන් පිළියරන්නේ නේද? ඒක රූපයක් කියලා පිළියරන්නේ නේද? රූපේ පිළිගත්තා. කවුරු හරි කිව්වොත් ඔබ රූපයක් නෙවෙයි කියලා රණ්ඩු වෙන්න පුළුවන් නේ. මේක කියන්නේ කොහොමද ඔබ රූපේ? ඒකල සාගාරයක දාන්න පුළුවන්. ඒක ඕන එකකින් විස්තර කරලා කියන්න පුළුවන් ඕක කොහොමද රූපයක් නෙවෙයි කියන්නේ. ඒක රූපයක්. ඈ? දැන් දැඩිව විශ්වාස කරනා නේද ඔබ රූපයක් කියන්නේ. අනේ දැඩිව විශ්වාස කරන ගතිය දැන් රූපේ දැසගෙන. ඔකට කියනවා රූප උපාදාන කරලා කියනවා. මේ රූපේ උපාදාන කරලා. මොකක්ද මේ? ඈ? ඇම්බියුලන්ස් එක. ඒක රූපයක්ද නැද්ද?
රූපයක්.
රූපය. ඒක උපාදාන කළාද නැද්ද? උපාදාන කළා. උපාදාන කළා කියන්නේ බාරගත්තා. කවුරු හරි නෑ නෑ ඔක මේ ආ මැස්සෙක් පියාඹනවා තිබුත් රණ්ඩු වෙන්න පුළුවන් වාද කරන්න පුළුවන් නෑ ඇයි අපි ඒක දැඩිව පිළිගන්නේ බැස්ස ඇම්බියුලන්ස් එකක් වගේ නේද නෑ ආනාපාන සතිය කරද්දී ඔය සද්දය ඇහෙන්න පුළුවන් ඇහුණාම මොකද වෙන්නේ අන්න ඇම්බියුලන්ස් එකක් යනවා කිස්ම දැන් පැත්ත ඒ ඈ එහෙම වෙන්නේ නැද්ද
වෙනවා
ඈ
චේතනාව
පහළ ගන්න බඩු ඔව් ඔබ ගැන සමහර විට ඒකේවා හිතන ඈ මටත් ඔහොම යන්න විඳින්නේ නැහැ එහෙම නම් හිතන්නේ
නැහැ
නේ එහෙම හිතනවා නම් හොඳයි මේ ඉතින් නැති එක තමයි ප්‍රශ්නේ. හිතන්න පුරුදු වෙන්න. ඔක ඇතුලේ මමත් යනවානේ. කොයි වෙලාවෙද දන්නේ නැහැ. සමහර වෙලාවවල නම් මම දකින්න බලවනා කරනවා. මට ඉතින් හිතුණා මේ මැරෙන වෙලාව ආවද දන්නේ නැහැ කියලා බලනවා ඒක. රෝහලක වැඳගෙන ඉන්නේ ඒකට. මට නම් වෙලාව බලන්න ඕනේ නැහැ. දැන් මම දැන ගන්න ඕනේ නැහැ මරෙන්න. ඊට පස්සේ ඔර්ලෝසුව බලනකොට හිතන්න මම මේ මැරෙන විලාව තමයි ඔය බලන්නේ කියලා. මතක් කරගන්න. ඔයා සිහි කරන්න කියන්නේ ඔය මේ කරලා බලන්න. ඊළඟ සැරේ ඔර්ලෝසුව බලන්න. නෑ කිව්වා ඔය මැරෙන විලාව තමයි බලන්නේ මතක් කරගන්න විලාව බලන්නේ දැන් ඔන්න තව ටිකක් මරණයට ලං වෙලා නේද තව පැයක් ගියා කියන්නේ අපේ ජීවිතේ පැයක් ඉවර වුණා මරණයට පැයක් ලං වුණා බලන්නේ කොච්චර වෙලා භාවනා කළාද දන්නේ නැහැ. පැය කාලක් ගියා. අන්න පැය කාලක් මගේ ජීවිතේ ගෙවුණා. ඒ කියන්නේ මම අරගෙන හරි වැඩට පැය කාලක් ලඟුණා. ඈ ජීවිත කාලේ අඩු පැය කාලක් අඩු. මම වෙලාව බලනකොට මතක් කරගන්න ඊට පස්සේ. අනිත් දවසේ පරලෝසෙ තියලා ඉන්නේ. මම බලන්න පුළුනේ. ජීවිතේ කොච්චර ගෙවුණාද? ආයුෂේ දික් වෙන්නේ නැහැ වෙලාව ගියාට නේ. ආයුෂේ මොකද වෙන්නේ? ගෙවුණ ටික අඩු වෙනවා. මොකද යන්නේ? කොහාටද ලං වෙන්නේ? මරණේ කරා ඇම්බියුලන්ස් එකේ යන්න ලං වෙනවා. එහෙනම් ඊයත් හොඳයි නේද? අපායට යනවට වඩා. ඔව් දැන් මොකද වෙන්නේ? රූපේ ඇම්බියුලන්ස් එක උපාදාන කළා. නේද? එතකොට ඒක ගැන දැනගන්නකොට අපි කැමැතිද අකමැතිද නැදහත්ද කියන ගතියකුත් ඔතන තියෙනව නේද? ඒ රූපෙට. ඒකට මොකද්ද කියන්නේ? වේදන. වේදනා ගතිය. එතකොට රූපේ කරන්නේ මේ උපාදාන උනේ වේදනාවත් උපාදාන කරනවා. එහෙනම් දැන් ඒක අනිත් රූප වලින් වෙන් කරගන්න පුළුවන්ද? ඇම්බියුලන්ස් එක. ඒක ගහක් නෙමෙයි කියලා දන්නවනේ. වැස්ස නෙමෙයි කියලා දන්නවනේ. කොහොමද වෙන් කරන්නේ? සංඥා. නැත්. අනිත් රූප අතරින් මේක වෙන් කරගන්න පුළුවන් නේද? ඒ වෙන් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ සංඥාවෙන්. එතකොට ඔන්න සංඥාවකුත් බාර අරගෙන නේද? නෝපාදානයි. නොදන්නවට ඕවා කරලා. රූපයක් උපාදාන කරලා, වේදනාවක් උපාදාන කරලා, සංඥාවක් උපාදාන කරලා. දැන් ඉතින් චේතනා ටිකක් ආවනේ නේද? මටත් ඕක යන්න පුළුවන් හරි ෂෝ. ඒවා මොනවාද? සංඛාර, චේතනා. මට තියන භාවනා කළත් සංඛාර, නොකළත් සංඛාර. අදහස් එනවනේ මේ. මේ ටික ඔක්කොම සංඛාර චේතනාව. ඒ සංඛාර උපාදානය වෙලාද දැන්? වෙලා. දැන් ওই ටික දැනගත්තද නැද්ද?
දැනගත්තා.
දැනගත්තා. මොකෙන්ද දැනගත්තේ? විඥාන. ඈ මොනවා හරි දැනගත්තා නම් දැනගන්නේ විඥාන. විඥාන. එහෙනම් විඥානෙකුත් දැන් බාර අර විඥාන උපාදාන ස්කන්ධෙ නේද? දැන් කීයක් තියෙනවද උපාදාන? පහක් තියෙනවා. දැනගත්තේ ඇම්බියුලන්ස් එක. පහක් උපාදාන කරලා මොනවාද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. වැහි බින්දුව කියලා දැනගත්තා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. පහම උපාදාන කරලා නේද? පැහැදිලිද? ඕන රූපයකට ඔක හිතා ගන්න පුළුවන් නේද? රූපයක් ගැන දැනගන්නකොටම රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන පහම අපි බාර අරගෙන මොකද්ද ඒ හැදිලා තියෙන්නේ එතකොට? පංච උපාදානස්කන්ධය. නේද? ඔබට බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? දුක්ඛ. කෙටියෙන් කියනවා ඔන්නෝග තමයි දුක කියලා කිව්වා. සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. අපිට ඒක දුක කියලා දකින්න බෑ. අපේ මනස ඉච්චර දියුන්නේ නැහැ. ප්‍රඥාව දියුන්නේ නැහැ. නේද? අරේ බෙර ගහනවා කියලා දැනගත්තානේ. මොකක්ද හැදුනේ? පංච උපාදාන. ඒක දුකයි කියලා දැනගත්තද? නෑ. බෙර ගැහුවට අපිට දුකද නේ? ඔන්න නටන්න. අසරදී පිළින්න තුරුව දුකයි නේ. නේද? ඒ බුදුහාමුදුරුව තමයි කියන්නේ අන්න දුක හටගන්න. අපිට රූපයක් හටගෙන අපි ඕන්න ඕගේ ආස්වාදෙකුත් ඉන්නේ. අලුත් දෙයක් දැනගත්තා ලෝකෙට හරි දෙයක් දැනගත්තා. මම කාට හරි කියන්න නිවුස් එකකුත් තියෙනවා. උපදූපෙකුත් තියෙනවා කියන්නේ. ඒ හරි සතුටුයි. නේද? අර දන්නවද අපි භාවනා කරලා තියෙන බීලස් එකක් කියන්නේ? ඒ සතුටෙන්ද බාර අරන් තියෙන්නේ දුකෙන්ද?
සතුටෙන්.
හරි ආසයි කියන්නේ. ඉතුරු කරගන්න. නේද? අන්න ඔය පුරුද්ද තමයි මේ සසරේ ගෙනියන්නේ. ඉතුරු කරගන්න. ධම්මාරම්මනේදී තියෙන්න බෑ මම දැනගත්තේ MP3 එක කොහෙද හිතේ තිබුණා කියලාද දැනගත්තේ පාරේ ගියා කියලාද පාරේ ගියා කියලා දැනගත්තා නම් දැන් පංච උපාදානස්කන්ධය හද නේද එතකොට ඔන්න ධර්මය අහලා නුවණින් විමසන කෙනාට තේරුම් ගන්න පුළුවන් ඔන්න පංච උපාදානස්කන්ධයක් හටගත්තා දුකක් හටගත්තා දුක කියලා දැනෙන්නේ නැහැ. ධර්මය අහලා තියෙන හින්දා කටපාඩම් කරලා තියෙනවානේ. සංකීර්ණ පංචකාලයක් කරනවා දුක්ක. අනිහින්දාද දුකක් හටගත්තා. නේද? ඔව් දැන් අපි මේ දුක ගැන කතා කරන්නේ hina වෙවි. දුක දැනෙලද? නැහැ. hina වුණාට කමන්නේ නැහැ. මම සතුටක් එන්න ඕන අඩු ගානේ ඒක දුකක් කියලා දැනගත්තා. ඒකත් හොඳයි. කලින් දැනගෙන හිටියේ නේ ඒ දැනගත්තට සතුටු වෙන එක හොඳයි ඈ ඉස්සර මං ධර්මය අහන්න කලින් දැනගෙන හිටියේ නෑ ඔන්න දුකක් හටගත්තා කියලා දැන් හිතා ගන්න පුළුවන් ධර්මය තම අර දුකක් නේ හටගත්තේ ඒක දකින්න එකට සතුටු වෙනාට කමන්නේ මට මේ ධර්මය දකින්න ඔව් ඒක හරියෙන් කියන්නේ නේ ඔව් දැන් හුස්මේ අවධානය කැඩුනා කියලා දුකක් හිතෙන්න පුළුවන්. අපේ භාවනා රුමුනේ හිතන යන්න අර හිත දුක. කැමති නම් දුක් වෙන්න පුළුවන්. ඈ? ඒ දැන් හුස්ම ගැන දන්නේ නැහැ නේ අර එම්බී රෝස් එකක් කියලා නේද දන්නේ? නේද වහිනවා කියලා නේද දන්නේ? එතකොට ඒවා ඔක්කොම මතක තියාගන්න මොනවද පංච උපාදානස්කන්ධ. එළියේ තියෙන රූප කියලා කිව්වත් එකයි පංච උපාදානස්කන්ධ කිව්වත් එකයි. ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ දුක කියලා. අපි කියන්නේ ලෝකේ කියලා. නේද? බුදුහාමුදුරුවෝ තමයි කියන්නේ ලෝකේ තියෙන දුක මත. නේද? දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ ලෝකේ පිටලා තියෙන්නේ දුකම. ඇයි? ඕවා පංච උපාදානස්කන්ධ. නේද? එහෙනම් ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනෙකුට විතරයි ඕක හිතන්න පුළුවන්. ඈ? අර මුස්ලිම් කෙනෙකුට ඕක තේරෙන්නේ නැහැ. නේද? අපටත් තේරෙන්නේ නැහැ කියන්නේ අපි මුස්ලිම් වගේ තමයි තමයි. ගම් බුද්ධාගමට ඇවිල්ලා නැහැ. අපමණ කළා තේරුම් ගත්තොත් විතරයි ඔක හිතා ගන්න පුළුවන්. නැත්තම් අරන් මම තියනවා උපන්න රාතේ බුද්ධාගම විතරයි. ආ ඔව්. දැන් ඇම්බියුලන්ස් එක S2කට පෙනුනද?
නෑ.
කොහටද වෙන්නේ? කනට එන්නේ. සද්දේනේ ඇම්බියුලන්ස් එක පෙනුනේ කොහටද?
හිතට.
මේ හිතට කොහෙන්ද ඕක ආවේ? කලින් කලින් දැකපු එකක් තමයි දැන් ඔන්න හිතට ආවේ. දැන් ඇහුනේ සද්දේ. ඇම්බියුලන්ස් එක ආවේ කොහෙන්ද? අපි ඉතින් ගෙරෙන්නලා තියෙනවා මේ පැරේ තියන්න. පෙර අත්දැකපු එකක් තමයි දැන් හිතට සිහි වුනේ රූප. තේරෙනවද? එහෙනම් දැනගෙන තියෙන දැන් යන ඇම්බියුලන්ස් එකද අතීතේද? අතීතේ ඉතුරු කරගත්තු. නේද? එහෙනම් අපි හිතන්නේ දැන් යන එක තමයි ඒ දැනගත්තේ. නේද? අතීත එකක් මතක් කරගෙන විශ්වාස කරන අර දැන් යන එක තමයි මේ දැනගත්තේ. දැන් මුලා වෙලාද නැද්ද? අතීත එකක් සද්දට අදාළව අතීත අත්දැකීමක් සිහි කරගන්න. ඒ කියන්නේ රූපයක් නැහැ දෙපෙන්නේ. හිතට අපිට නුවණක් නැහැ ඔය දැනගත්තේ අතීත එකක් කියලා. අපිට තියෙන නුවණ තමයි අර අර දැන් ඇම්බියුලන්ස් එකක් යන. නේද? දැන් මුලා වෙලාද නැද්ද? අතීත එකක් සිහි කරගෙන කියනවා අන්න දැන් යන එක දැනගත්තා. වර්තමානයේ තියෙන එක දැනගත්තා අපි. මුලා වෙලා නේද? තේරෙනවද මේ කියන්නේ? දැන් ඇහුනේ සද්දයක් විතරනේ. සද්ද යනුව හිතනකොට නේද ඇම්බියුලන්ස් එකක් හිතට පෙනුනේ. ඒක සද්දින් නේ නැහ ඇම්බියුලන්ස් එකකින් කියලා හිතනේ කිව්වේ. නේද? හිතට ඇම්බියුලන්ස් එකක් ආවේ කොහොමද? පෙර අත්දැකීමක් තිබුණ නැත්නම් එයිද? කොහොමද යම් මතක් වෙයි? කලින් ඇම්බියුලන්ස් එකක් දැකලා නැත්නම් මතක් වෙයි? නෑ. නේද? පෙර අත්දැකීමක් නැත්නම් මොකද්ද දන්නේ අර සද්දේ? ඒක රූපයක් නෑ දාගන්න. පෙර අත්දැකීම තිබුණා නම් අන්න ඇම්බියුලන්ස් එක. එතකොට අතීත රූපයක් නේද දැන් පේන්නේ හිතට පේන්නේ. ඔකත් දැනගන්න පුළුවන් නුවණින් බලන කෙනාට විතර. නේද? ඈ? හරි දෙන්න. අර හැම තිස්සෙම දැකලා තියෙන්නේ අතීත. සද්දයක් අහලා ඔබට අදාළව හිතනකොට හිතට ඇවිල්ලා තියෙන්නේ අතීත අත්දැකීම අතීත රූප. වර්තමානයේ ඇහෙත් වෙන්නේ ඔය සිද්ධියමයි. හැබැයි ඒක ටිකක් දකින්න අමාරුයි. ටිකක් නුවණ හොඳට තියෙන්න ඕන. ඔක තේරුම් ගන්න. මේ කණෙන් වෙන සිද්ධියමයි ඇහෙනුත් වෙන්නේ. හැබැයි ඒක බලන්න කලින් ඉස්සෙල්ලා කණෙන් වෙන සිද්ධිය හොඳට තේරුම් ගන්න. ඒක හොඳට විදර්ශනා කරන්න. ඒක අවබෝධ කරගත්තාම ඇහැටත් ඔය සිද්ධියමයි. කිසිම වෙනසක් නැහැ. ඇහැට විතරක් නෙමෙයි දැන් කනටත් පේනවා නේද? කනේ සද්ද ඇහුගට අපි රූප දැකලා තියෙනවා. නේද? චිත්‍රපටිය දකින්න. දැක්කා ඉවරයි. ඔව්. එනකට අපි ඉවර කරලා නැහැ. දැකපු දේ නම් ඉවරයි. ඉතේ තියෙන දේ එහෙමම නැති වෙනවා. අපි අල්ලගෙන යනවා. දැන් කලින් දැකපු දේ ඒ මොහොතේ ඉවර කරලා තිබුණා නම් දැන් හිතට එයිද? කලින් ඇම්බියුලන්ස් එක දකින්දී දැක්ක දේ ඉවර කරලා තිබුණා නම් දැන් හිතට එයිද? නෑ, දැන් එන්නේ නෑ. දැන් ආවා කියන්නේ ඉවර කරලා නෑ. ඉතුරු කරලා හරි ආසයෙන් ඉතුරු කරන්න නේ ඒක කවුන්ට් එකේ දාන්න. රැස්තර. ඔය රැස් කරන්නේ නිමිති සතහන්. ඒවා තමයි ඔය ගලාගෙන එන්නේ. තමන් ඉතුරු කරපුවා තමන්ටම එනවා. නේද? ඇත්ත தත්ත්වේ නැති වෙලා යනවා තමයි. ඒනට අපි නැති වෙලා යන බව දැකලා. මේ නිරුද්ධ බව දැකලා නැහැ. ඒකට පෙර සිහිය නුවණ පිහිටලා නැහැ.
ඉනිසලා නැවත
ඉනිසල් තමයි නැවත ඉන්න ඉතුරු කරගෙන තියෙන්නේ. සතහන් ඉතුරු කර. නිමිති ඉතුරු කර. ඒක තමයි ගලාගෙන ඉන්නේ. ඒ ගලාගෙන එන එක නවත්තන්න පුළුවන්ද? සමහරුණා කියන මම සද්දේ විතරයි අහගෙන හිටියේ. රූප වෙනුන්නේ නැහැ. පුළුවන් නා හොඳයි. ඉතින් එහෙම මම හිතන්නේ නැහැ පුළුවන් කියලා. ඇයි? ගලාගෙන එන වේගේ ප්‍රවාහය හරි දරුණුයි. ඕක සැඩ පහරක් වෙන්නේ. ඒ සැඩ පහර එකපාරට නවත්තන්න බෑ මේක දැනගත්තා කියලා. නේද? ඔය පරණ දෙහි ඉන්නේ කියලා දැනගත්තා කියලා ඊළඟ සද්දෙට රූපයක් එන්නේ නැතුව තියෙන්නේ. මොකද අර සැඩ පහර වේගයේ දරුණුයි. නේද? ඕකේ. ගලාගෙන. ඉතුරු බරපුව ගලාගෙන. එතකොට හොඳ සිහියක් නුවණක් තියෙන කෙනාට තමයි ඕක දකින්නවත් පුළුවන් නවත්තන්න නෙමෙයි සැඩපහර එනම කියන දකින්නවත් පුළුවන් හොඳ සිහියක් නුවණක් පිහිටියක් විතර
සර් එතන මූලාවක් නෙවෙයි එතන හැඳින්වීමක් නෙයිද එන පෙර ඇසුර මේ වෙලාවේදී ඇම්බියුලන්ස් එක සද්ද ආවා පෙර ඇසුරෙන් අරගෙන සංඥාවක් ගත්තා නමුත් එතන මුලාවක් නෙවෙයිනේ පෙර සංඥාවක් නෑ ඒකෙන් එන්නේ හැඳින්වීමක් නෑ ඒ වෙලාවට මනසට එන්නේ
ඒකමනේ නෑ එහෙමද දැක්කේ අර හේ ඇම්බියුලන්ස් එකක් යනවා කියලාද හිතුනේ
නෑ ඒක ඇත්ත ඇටියෙන් දැක්කේ ඒක දෙකක ඇඟ හෙත්වල වැඩ කරන ඉතින් නම් එන්නේ සංඥාවක් නේ
එන්නේ සංඥාවක් ඒ දැන් නුවණින් බලන කෙනාට තමයි ඔබ හිතන්න පුළුවන් දැන් අපේ නුවණ පිහිටියද සිහිය පිහිටියද අර හේ ඇම්බියුලන්ස් එකක් ගියාද හිතේ හදෙනවා කියලා දැක්කා. තමන්ගෙන් අහන්න. තමන්ට හිතුනේ අර හේ ඇම්බියුලන්ස් එකක් යනවා කියලාද? හිතේ විතරක් පෙන්නවා. එළියේ නෑ කියලා.
ඒකෙන් කෙලෙසත් වෙන්නේ නෑ නේද? කෙලෙසත් නැතුව ඉන්නේ.
ඔය දැන් අපිට පේන්නේ නෑ කෙලෙසත් වෙනවා කියලා. බුදුහාමුදුරන්ට නම් පේනවා. ඔය හැදුවේ පංච උපාදානස්කන්ධ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. අපිට ඕක දකින්න ශක්තියක් නැහැ. ඕක තිබුණා නම් අපි සසරේ ඉන්නේ. දැන් වුණත් ඕක දකින්න ශක්තිය ඇති කරගත්තොත් සසරෙන් නිදෙන මාර්ගය වෙවැදෙනවා. තේරුණා? දැන් වුණත් දුක දකින්න සිහිය නුවණ පිහිටියොත් අන්න චතුරාර්ය සත්‍ය තමයි දැන් අවබෝධ කරගන්නේ. දුකයි දුකට හේතුවයි දකින්න. දැන් වුණත් සිහිය නුවණ පිහිටිය. සිහිය නුවණ පිහිටියානම් වෙන දේ තමයි මේ විස්තර කරන්නේ. අපේ පරණ පුරුද්දට ආපු එකට තමයි අපි ගියේ නේද? ඒ කොරෝනා නේ. වහීද දන්නේ නැහැ තමයි. දැන් මොකද වුනේ? පංච උපාදානස්කන්ධ දෙකක් හැදුවා. ගොරෝණ එකක් පංච උපාදානස්කන්ධේ වහීද දන්නේ නැහැ කියන එක තව පංච උපාදානස්කන්ධ. එහෙනම් දුක් සකස් වෙන්නේ නැහැ. අපි ගොරෝලා වැහැලා වැස්සට තෙමිලත් දුක හදලා ඉවරයි. ඕක කියන්න පුළුවන් ධර්මය අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි නැත්නම් මේ මොනවද කියන්නේ කියලා හිතනවා නේද? කොරෝනා දැනගත්ත වයි කියලා දැනගත්තා. මේ මොකද්ද ඔක ඇත්ත? බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්න පංච උපාදානස්කන්ධ ඔන්න පංච උපාදානස්කන්ධ. ඒක දකින්න නම් ප්‍රඥාව දියුණු කරගන්න ඕන. මේ අපි ඉන්න මොඩකමට ඕවා පේන්නේ නැහැ. අපිට පේන්නේ ලෝකෙටයි දිදී. නේ ඔව් ප්‍රපංච කියන්නේ ඕවා තමයි. දැන් අපිට සිහිය නුවණ නැහැ මේක ප්‍රපංචයක් කියලා දකින්න. හිතේ හදපු එක නේද අපි එළියෙන් ගිහින් තිබ්බේ කියලා දකින්න අපිට ශක්තියක් නැහැ. සිහිය නුවණ පිහිටන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? ඔය දුකෙන් බේරෙන්න නම් සිහිය නුවණ පිහිටන්න. සති සම්පජානකාරී හොත ඒකට උත්සාහ කරන්න නිකන් පිළිගන්නේ නැහැ. ආතාපි සම්පජානෝ සති සති. ඔන්න ඔබ තමයි එකම මාර්ගය වෙන ෂෝට් කට්ස් නුකුත් නෑ. ඒකායනෝ අම්බික්ක වෙනවා. ආතාපි සම්පජානෝ සති.
හරි දැන් ඔතෙන්දී මනෝනේ තව කාරණයක්. ඒ රූපේ හරි ශබ්දේ හරි අද උපාදාන කරුවත් නේද ඔක මේ ප්‍රශ්නේ නැත්නම්
ඒක තමයි මම ඇහුවේ උපාදාන කරලා නැද්ද කියලා. ඒක පිළි අරන් නැද්ද?
පිළි අරගත්තら ඒක
උපාදාන. පිළි අරගත්තා කියන්නේ උපාදාන කළා. ඒ අය තමයි නැකන් නෙමෙයි. කැමැත්තෙන් බාරගත්තා. ඒකයි එහෙම. කොරෝන.
දෙත්තේ දෙන්න මන්තංශයේ සත මන්තංශ.
කොරෝනාද නැද්ද? කොරෝනා කියලා අපි කැමැත්තෙන් බාර ගන්නවා. ඕක තමයි උපාදාන කරනවා. ඈ? එතන දුකක් නැහැ අපිට. ඇයි දුකක් නැත්තේ? දුක කියලා දකින්න නුවණ. දුකක් නැතුව නෙමෙයි. දුක කියලා දැනගන්න නුවණ නැහැ. දැන් පළඟැටියට දැල්ල දුකයි කියලා දැනගන්න නුවණ නැහැ. දුක නැතුව නෙමෙයි. දුක කියලා දැනගන්න ප්‍රඥාව වැඩිලා නැහැ. ඒකයි ගිහින් දැල්ලට පණින්නේ. නේද? දුකේම ගැලෙනවා මේක සැප කියලා හිතාගෙන. ඇයි? ඒක දුක කියලා දකින්න නුවණ නැහැ. පළඟැටිය දැල්ලට පණින්නේ ඒ හින්දා නේද? දුක කියලා දැනගන්න නුවණ නැහැ. අවබෝධය නැහැ. අපිටත් තාම ලෝකේ දුකයි කියලා දැනගන්න අවබෝධය නැහැ. පංච උපාදානස්කන්ධේ දුකයි කියලා දකින්න අවබෝධය නැහැ. නුවණ නැහැ. මේ හින්දා තමයි අපි ඒව
පිළිගන්නේ.
හොඳයි. ඔක දැනගත්තු එක හොඳයි. ලෝකේ ලෝකෙට අහුන එක හොඳයි. පළගැටිය වගේ තමයි දැල්ල දැල්ලක් තියනවා කියලා දැනගත්තු එක හොඳයි. දැන් ගිහින් කනින්න බලමු. ආස්වාදෙන් බාර ගන්න.
ආයි
ගොරෝ. මොකද හිතේ? ඔන්න තව පංච උපාදානස්කන්ධයක්
ඇති වෙනවා.
ඔන්න දුකක්. ඒක දකින්න පුළුවන් නම් ඔන්න ඕක තමයි නුවණ. දැන් ඔබ පේනා නේද ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි ඕක දුකයි කියලා හිතන්න පුළුවන්. ඔය පංච උපාදානස්කන්ධයක් කියලා හිතන්න පුළුවන්. ඒකයි මේක පෙර නොයසු විරු ධර්මතාවයක්. කුබ්බේ අනනුසුතේසු ධම්මේසු දුක්ඛ සත්‍ය. බුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. සිද්ධාත් කුමාරයා කාලේවත් අහපු නැති ධර්මතාවයක් ඔන්න දැන් අවබෝධ වුණා. පෙර නොයසු විරු ධර්මතාව. අච්චර පෙරුම් කුරුප බෝධිසත්වයෝවත් දන්නේ නැති ධර්මතාවයක් මේ බුද්ධත්වයේ ලබද්දී අවබෝධ වුණා. පෙර නොයසු විරු ධර්මතාවයක්. බුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඉතින් අපි දන්නවා කිව්වට හරියන්නේ නැහැ. බුදු වෙන්න කලින් දැකපු නැති පෙර නොයසු විරු ධර්මතාවයක් මේ අවබෝධ කරගත්තා. මම අපි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවෙන් අවත තේරුම් ගන්නවා. ඒක දුකයි කියන්නේ ඇත්තටම දුක. අපට ඕක තාම පේන්නේ නැහැ. අපි පළඟැටියගේ මානසිකත්වයේ ඉන්න හින්දා. දැන් පොඩ්ඩක් මනස දියුණු කරගෙන බලන්න. ඒක කරන්න පුළුවන් ධර්මයක් අහලා තේරුම් ගත්තොත්. හරි. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය. කියන දෙක යෙදුනත් විතරයි ඕක පේන්නේ. නිකං කෙනෙකුට පේන්නේ නැහැ.
සර් ඡන්න කොහොමද කියලා දුන්නට ධාතු පාරය දැනගන්න. ඒ සතර පෙර නිමිති ගියාගෙන ඇහුවේ.
ඔව් ඉතින් සතර පෙර නිමිති අහගෙන අවබෝධය ලැබුවද? බුද්ධත්වයට ලැබුවද?
මෙහෙම වෙනවා කියන එක විතරයි යා කිව්වේ. ඒක
චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ නැහැ සතර පෙර නිමිති දැකලා. බුද්ධත්වයට ලබද්දි තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ. එදාට තමයි කිව්වේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේ බුදු වෙන මොහොතේ පෙර නොයසු විරෝධ ධර්මතාවයක් අවබෝධ කරගන්න. උබ්බේ අනනුසුතේසු ධම්මේසු දුක්ඛ සත්‍ය කියන එක. නේද? ඒකට අපි අන ධර්මයක් අහලා මොනින් විමසන කෙනා දැන් දුක දුක විදිහට දකින්න කලින් අනුමාන ඥානයක් ඇති කරගන්න. රූපයක් බාර ගන්නකොටම දැනුමන තියෙන කෙනාට අරූපේ උපාදාන කළා. රූපේ උපාදාන කරන්න තනියෙන් බෑ. අනිත් හතර දෙනාත් එකතු කරගත්තා. කවුද? වේදනා සංඥා චේතනා සංකාර විඥාන. එහෙනම් ඔය පංච උපාදානස්කන්ධය හටගත්තේ. ඒකට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා දුක කියලා. තේරෙනවද? මම හිතන්නේ අපිට තාම දැනෙන්නේ නැහැ දුක කියලා.
දැනෙන්නේ නැත්තේ
අපේ මොඩකට මොනවා කරන්නද නේද? ඉතින් බුදුහාමුදුරුවත් මෙහෙම කියලා තියෙනවා කියලා පෙන්න.
මේ අවබෝධය සාමාන්‍යයෙන් තියෙනවා.
අන්න රූපයක් තියෙනවා කියනකොටම රූපේ උපාදාන කළා. රූපේ තනියෙන් උපාදාන කරන්නේ නැහැ. එතන වේදනා සංඥා සංකාර විඥානත් උපාදාන කළා. එහෙනම් ඕක පංච උපාදානස්කන්ධයක්. ඔබට බුදුහාමුදුරුවෝ කැටියෙන් දුකයි කියලා කියලා තියෙනවා. අන්න දුක හටගත්තා. නේද? ඉතින් දුක හදලා ඕක සැපයි කියලා අර පළඟිටිය දැල්ලටත් පැනලා ඉවරයි. අපි රූපේ හදලා ඕකෙන් ආස්වාදයෙන් ඉඳලා තියෙනවා. බාරයි. ඒතරම් ඔය කිසිම අපේ. ඒක තමයි මේ පුරුද්දේ බලවත්කම. සසරේ පුරුද්ද මේ ජීවිතේ කරන්නේ අනන්ත සංසාරය වූ පුරුද්දේ බලවත්කම. සංඥාව විතරක් නෙමෙයි පහක් කියන්නේ. ඒක අපිට අඳුර ගන්න පුළුවන් සංඥාව නෙමෙයි රූපේ. හිතට දැනෙන යම් රූපයක් තියෙනවා කියලා ලෝකේ තියෙනවා කියලා නේද? එහෙනම් සංඥාව අල්ලන්න කලින් රූපේ අල්ලන්න. ඒකට සතිපට්ඨානේ වඩන්න ආතාපි සම්පජානෝ සතිමා පටන් ගන්න කියන්නේ කොහෙන්ද? රූපේ. කය. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්. මේ විදිහට උත්සාහයෙන් නුවණින් සිහිය පිහිටන කෙනාට අර කය කියන ලෝකේ නැත්නම් රූපය කියන ලෝකේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අතෑරෙනවා මොනවාද? අවිජ්ජා දෝමනස්. මේ විදිහට සිහිය පිහිටි. ඔව්, පංච උපාදානස්කන්ධේ එකටම සම්බන්ධ වෙලා එක තැනම උපදීන. එක මොහොතෙම උපදීන. රූපයක් දැන ගන්නකොටම ඒ රූපයට අදාළ වේදනාවක එක්කමයි උපදීන. ඒ රූපයට සංඥාවක් එක්කමයි උපදීන. ඒ රූපය ගැන අදහස් ටිකක් එක්කමයි උපදීන. ඔය ගැන දැනගෙනමයි
උපදීන.
හතරක් නැහැ. එක මොහොතේ. කියන්නේ අර ගිනි ගත්තා වගේ. මේ ඇඟිලි පහම එකපාර දිගාරේ. එකක් එකක් පිළිවෙලකට දුන්නේ. එක මොහොතේ. ඔව්. හේතුඵල සම්බන්ධය ඔකටම තමයි පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියනකොට තේරුම් ගන්න ඕන කාලපරතරයක් නැහැ. හේතුන් යෙදෙන මොහොතේම ඵලය. යදෙන අනිමස්සෙන් සති ඉදං හෝති
මේ
එක මොහොතේ මේ ඇති කල්ලි මේ ඇත හරි
මේ නැත්තම්
හාල් වලින් බත් තියනවා වගේ නෙමෙයි හාල් තියෙනකොට බත් නැහැ බත් තියෙනකොට හාල් නැහැ හැබැයි හාල් නිසා තමයි බත් ඒක හේතුඵල මේ පටිච්ච සමුප්පන්න නෙමෙයි පටිච්ච සමුප්පන්න කියනකොට අපිට ඊට වෙනස් උපමාවක් ගන්න ඕන. හේව නැල්ල ඇති වෙලා තියෙන්නේ. දැන් හේව නැල්ල තියෙනකොට ගහ ඉවර වෙලාද හේව නැල්ල තියෙන්නේ? ගහ තියෙන්නම ඕනේ හේව නැල්ල. ආලෝකේ යෙදිලා තියෙන මොහොතෙමයි හේව නැල්ල. තේරෙනවද? හේතු යෙදිලා තියෙන මොහොතෙමයි ඵලය. ඒ දෙක අතර කාලපරතරයක් නැහැ. ඉමස්මින් සති ඉදං හෝති. ඔබ පටිච්ච සම්පන්න බව. ප්‍රතිබිම්බෙත් එහෙම තමයි. කණ්ණාඩිය ප්‍රතිබිම්බේ තියෙන වෙලාවේ කණ්ණාඩිය තියෙන්නත් ඕන, එළිය රූපේ තියෙන්නත් ඕන, ආලෝකේ තියෙන්නත් ඕන. දැන් ප්‍රතිබිම්බය හේතු වලින් තොරව කතා කරන්න බෑ. හරි. ඵලය හේතුන්ගෙන් තොරව කතා කරන්න බෑ කියන එක තමයි ඒ පටිච්චසමුප්පාදේ පටිච්චසමුප්පන්න ධර්මතාවය.
ඵලයෙන් විපාකසෙත් කියන්නේ ඵලය.
එතනත් පටිච්ච සමුප්පාදය. ලෝකෙට ආයේ මොකක් ගත්තා? පටිච්ච සමුප්පාදය. ඒක වෙන් කරලා කතා කරන්න බෑ. හේතුන් නිසාමයි ඔය ඵලය. හේතු ටික වෙන් කරලා ඵලය ඉතුරු කරන්න බෑ. හරි. හේතුන්ගෙන් තොරව ඵලයට පවතින්න බෑ. තමයි මේ පටිච්ච සමුප්පාද ධර්ම කියන්නේ. හේතු නැත්තම් ඒ ඵලය නැහැ. ඵලයක් ගැන කතා කරන්න බෑ. අපි හේතුන්ගෙන් තොරව ඵලයක් තියනවා කිව්වොත් පටිච්ච සමුප්පාද නෙමෙයි ඒක ලෝකෙට අහු වෙනවා. අවිද්‍යාව.
විද්‍යාව.
පටිච්ච සමුප්පාද දැකලා නැහැ. අවබෝධ කරලා නැහැ. තොර මොකක් හරි තියනවා කියනකොට ඇත්ත කියනකොට තේරුම් ගන්න වඩිටම උපාදේ දැකලා නැහැ. ඇත යන දෘෂ්ටි. මොකක් හරි නැහැයි කියනකොට ඒත් පටිච්ච සමුප්පාදේ දැකලා නැහැ නැත කියන
දෘෂ්ටියට.
හේතුය දෙනකොට ඵලය තියනවා කියුවන අන්න පටිච්ච සමුප්පාදේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් එකක් හරි අඩු වුණොත් ඵලයක් ගැන කතා කරන්න බෑ. නෑ පටිච්ච සම්පන්න. පහන් දැල්ලත් ඒ පටිච්ච සම්පන්න ස්වභාවය. නෑ තෙලුයි තිරයි ඒ රස්නේ ඔක්කොම යෙදිලා තියෙන වෙලාවක දැල්. ඔය ටික ඔක්කොම යෙදිලා තියෙන වෙලාවක ආලෝකය. නෑ පටිච්ච සම්පන්න. මොකද හේතුන් එක්කමයි ඵලය. හේතුන්ගෙන් තොරව අපිට ආලෝකය විතරක් වෙන් කරලා කතා කරන්න බෑ. දැල්ල නැතුව ආලෝකය ගැන කතා කරන්න බෑ. ඇයි? පටිච්ච සමුප්පන්න. දැල්ලකින් තොරව ආලෝකයක් ගැන කතා කරන්න බෑ. නේද? ඇයි ඒක තමයි පටිච්ච සමුප්පන්න.
හරි.
දැල්ල තියෙනවා නම් ආලෝකේ තියෙනවා. දැල්ල නැත්නම් ආලෝකේ පිහිටන්න. තිබුණ ආලෝකේ නැති වුණා නෙමෙයි. ආලෝකේ පිහිටන්න හේතු නැහැ. පීතන නිරුද්ධ හේතු තියනවා නම් තියනවා හේතු නැත්නම් නිරුද්ධ කතා කරන්නවත් බැ තිබුණ එකක් නැති වුණා නේද හේතු යෙදෙනවා නම් ඵලය තියෙනවා හේතු යෙදෙන්න නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බෑ
හේතු නිසා ඒ ඵලය ආවනම් එතන ඇත කියන එක එන්නේ නැහැ
හේතු හේතු ඒක තමයි මේක නැහැ කියන්න බෑ හේතු යෙදෙද්දි තියන තියනවා කියන්න බෑ මොකද හේතු නැත්නම් නැහැ
ඇත කිව්වත් අරක බාරගත්තා කියන එක නෙමෙයි
ඇත කියන්නේ හේතු නැති උනත් තියන
ඇතුළේ මේ බාරගත්තා
හරි දැන් ඒකට යෙදෙන්නේ නැහැ මොකද හේතු තියනකන් විතරයි තියෙන්නේ ඒක තියනවා කියන්න බෑ දැන් කොරෝනා එක දැන් තියනවා නෑ මොකද ඒකට හේතු යෙදිලා නෑ
ඒ නෑ කිව්වෙත් පෙර දිවිච එක තමයි දැන් නෑ කියන්නේ ඒක
කලින් කොරෝනා කියලා සිද්ධියක් නැද්ද එහෙම කියන්න බෑ ආයේ හේතු යෙදුනොත් ආයේ කොරෝනා
පාලනය කරගෙන ඉවරයි
හොඳයි ඇත කියලා වෙන් කරන්නත් බෑ නැත කියලා වෙන් කරන්නත් බෑ හේතු යෙදුනොත් ඒ ඵලයේ හේතු විද්‍යමාන නැතයි පටිච්ච සමුප්පාද හරි හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව ඵලයක් ගැන කතා කරන්න බෑ
සතමා වෙන්නේ එතකොට ඒකේ මැදට එන්නේ කොහමද ඇතත් නැත්ත් නැ මැදට එන්නේ කොහොම
මැද තමයි මේ පටිච්ච සමුප්පාද හේතු ප්‍රත්‍යයන් ඉන්නවනේ දැන් ගොරවන පටිච්ච සමුප්පාද ගොරවන්න හේතු ප්‍රත්‍ය සකස් වෙලා හින්දා මේ සිද්ධිය තියෙනවා හරි හේතු යෙදিলা නැත්නම්
අන්ත දෙකට යන්න කාටද මැද එන්නේ
අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ ඕයේ ධර්මතාවේ නොදන්න කොට දැන් ඕයේ ධර්මතාවේ නොදන්න කොට මොකද වෙන්නේ
ඉස්සලා
දැන් ඔතන අපි එළියේ පිහිටන රූපයක් ගැන හිතන්න ගමන්න වහිනවනේ. සද්දය ඇහෙනවනේ. දැන් මොකද්ද අපි බාරගන්නේ එළියේ වතුර තියෙනවා. දැන් අපි ලෝකෙට ඇවිත් දැක්ම තමයි අපිට ඇහුණක් නැසත් ඉතින් වතුර
තියෙනවා
කියන ඔස්ස තියෙනවා. ලෝකෙට ඕක හරි. ඈ ලෝකෙට අයිති දැක්කේදී හැබැයි ඕක ඇත්ත ඇති හැටි නෙමෙයි, යථාභූත ස්වභාවය නෙමෙයි. නැතනම් ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතුවට ඕක තමයි ඇත්ත කියලා. ආ එළියේ වහිනවා. හරි. දැන් එහෙම කියනකොට දැන් අපි හේතුඵලවාදී දැක්කේ නැත්නම්, පටිච්චසමුප්පන්න බව දැක්කේ නැත්නම් අපි දැනගත්තත් නැතත් එළියේ වහිනවා. ඒක ඒ හේතු ප්‍රත්‍ය කතාවක් නැහැ. නේද? පැවැත්මක් දීලා. එතකොට ඇත්ත. තියෙනවා. කියලා බාරයි. නේද? දැන් කොහොමද කියනකොට අනිත් පැත්තට හිතෙනවා මොකක්ද හිතන්නේ? වහින්නේ නැහැ. අපි දැනගත්තොත් විතරද වහින්නේ? ඒක තමයි. දැන් මොනවාද හේතු? වහින්න හේතු මොනවාද? ජලවාෂ්ප වලාකුළු.
කළු වලාකුළු දෙය එකට හැප්පේ මනස ඇති වෙනවා.
ඔන්න හේතු හොයනවා. ඔය හේතු හෙව්වේ ධර්මයෙන්ද ලෝකෙට අයිති දේවල්ද? ලෝකෙට. විද්‍යාඥය කරන්නේ ඕක තමයි. නේද? ඒගොල්ලෝ හොයලා 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 නිවන් දකින්නවද? සෝවන් වෙනවද? නැහැ. මෙතනයි වෙනස. ලෝකෙට අයිති හේතු හොයාගෙන ලෝකෝත්තර දර්ශනය ගන්න බැහැ. ලෝකෝත්තර ඵල ගන්න බැහැ. දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට දහමට අනුව මෙනෙහි කළොත් සෝවාන් වෙන්න පුළුවන්. ලෝකෙට අයිති පැත්තෙන් හේතු හොයලා සෝවාන් වෙන්න බැහැ. ඇයි? ලෝකෙට අහු වෙලා
ඉවරයි.
මායයට අහු වෙලා ඉවරයි
ඒක. සර් ඒක උපයෝගී කරගෙන අනෙක් පැත්ත බලන්න බැරිද?
ඒක උපයෝගී කරගෙන සසරේ යන්න පුළුවන්. ඕනනම් සසර යහපත් කරගන්න පුළුවන්. වැස්සට දෙවෙන්නේ නැතුව කුඩයක් හොවාගන්න එහෙම පුළුවන්. වේලාසනින් පුළුවන්. හැබැයි සසර යන.
හේතුඵල ධර්මය අවබෝධ වෙනවා නේද? අවබෝධ
කරගන්න. ඒ හේතුඵල අවබෝධ වෙනවා. ඒ හේතුඵල පටිච්චසමුප්පාදේ නෙමෙයි. මම කියේ හේතුඵල තියෙනවා. ලෝකෙට අයිති හේතුඵලත් තියෙනවා. ඒක පටිච්චසමුප්පාදේ නෙමෙයි. අන්න දැන් එහෙනම් ප්‍රශ්නේ අහන්න ඕන. එහෙනම් දහමට අනුව කොහොමද මේක හොයන්නේ?
දැන් තමයි බහින්න දේ.
ලෝකෝත්තර වෙන්න කැමති කෙනා, සෝවාන් වෙන්න කැමති කෙනා දැන් හොයනවා. එහෙනම් කොහොමද දහමට අනුව ඔක හොයන්නේ? එතකොට දැන් කොහොමද දහමට අනුව බලන්නේ? දැන් ඔන්න එළියේ වැස්ස තියෙනවා, නැත්නම් එළියේ ඇම්බියුලන්ස් එක තියෙනවා. ඔක ලෝකෙට අයිති දැක්මනේ. අපිට ඇහුණක් නැතත් ඇම්බියුලන්ස් එක
තියෙනවා.
ඒක තියෙනවා. දැන් අපිට මොකක් හරි හේතුවක් නිසා ඒ ඇම්බියුලන්ස් එකේ සද්ද ඇහුන්නේ නැත්තම් අපි හිතමු මෙතන කන් ඇහෙන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා. එයාට තියෙනවා දැන් බැලන්ස් එක.
නෑ.
එයාට කිසි ප්‍රශ්නයක් නැතුව ආනාපාන සතිය කරන්න
පුළුවන්. එයාට සත්‍යයක් ගහන්නේ නැහැ දෙන්න.
මොනවද සත්‍යයක් ඇහෙන්නේ?
මේ. අපිට තමයි කරදරේ. බාරගන්නේ සත්‍ය ඇහෙන්නේ නැහැ, කණ ඇහෙන්නේ නැත්තම්. කණ ඇහෙන්නේ නැත්තම් බාරගන්න දෙයක් තියෙනවද? ඈ? කන ඇහෙන අය නෙමෙයි මං කියේ. දැන් කන ඇහුන් නැත්නම් එහෙම අපිට ඇම්බියුලන්ස් එකක් පිහිටයිද?
නැහැ.
නැහැ. අනේ දැන් නිකන් හේතු ප්‍රත්‍ය ටිකක් පේනවා. ඇම්බියුලන්ස් එක පිහිටියේ කන ඇහුණ හින්දා නේද? කන ඇහුන් නැත්නම් පිහිටයිද? දැන් පේනවාද පටිච්ච සමුප්පන්න ගතිය? හේතු යෙදුනොත් තමයි ඵලය තියෙන්නේ. හේතු හේතුන් නැත්තම් ඵලය නැහැ. හොඳට භාවනා කරන්න පුළුවන්. උසරිය බලා ඉන්නුනේ. ඈ? භාවනා කළාද? මාර්ගයේ වැඩේ ඉඳ නැද්ද කියන එක වෙනම එකක්. ඔය කරන්නේ සමත භාවනාව. උස්සෙ හිත තියාගෙන ඉන්නවා කියන්නේ සමතෙන්. සමතෙන් නිවන් දකින්න බෑ, රෝවන් වෙන්න බෑ. හිතනම් එකක් කරගන්න පුළුවන්. සෝවන් වෙන්න නම් විදර්ශනා කරන්න ඕන. මොකටද විදර්ශනා කරන්නේ? මේ පටිච්ච සමුප්පාදේ දකින්න ඕන. ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදේ නේද? ඒ ධම්මං පස්සේ සෝ පටිච්ච සමුප්පාදං. යමෙක් පටිච්ච සමුප්පාදේ දකින්න නම් තමයි ධර්මය. හුස්ම දැක්කට ධර්මය දකින්නේ නැහැ. පටිච්ච සමුප්පාදේ දකින්නේ නැහැ. හුස්ම නම් දකින්නේ. උසදිහා බලන් ඉඳලා සෝවන් වෙන්න බෑ. පටිච්ච සමුප්පාදේ දැක්කොත් නම් සෝවන් වෙන්න බෑ.
එහෙමනම් ඒ ඇම්බියුලන්ස් එක බලන්න. ඒකමනම් ඒකේ මුලින්ම බලන්න වෙනවා. මේ ඇම්බියුලන්ස් එක කියන්නේ මොකක්ද? මේක කොහොමද හැදුනේ? ඒකද විදර්ශනා කරනවා.
ඒක අපිට ඕන විදිහට විදර්ශනා කරලා හරියන්නේ නැහැ. ධර්මය අහලා තේරුම් අරන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට, පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන විදිහට විදර්ශනය කළොත් නම් මාර්ගය වැඩි.
ඒ කියන්නේ මේක ඇතිවීම නැතිවීම අරෝමේ ඔක්කොම
ඒක මම දන්නේ නැහැ. ඇතිවීම නැතිවීම කිව්වහම පටිච්ච සමුප්පාදය අවබෝධ වෙයිද චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයිද?
නැත්නම් මේමයි සර්. මේ පැටලවිල්ල තියෙන හින්දා මේ ප්‍රශ්න කරන්නේ
නුවණින් නුවණින් මම අහලා තියෙන ටික පැත්තක තියලා නුවණින් විමසන්න ධර්මය. ඇසුවත් ඇසුවා පමණයි කිව්වට ඒක ඇත්තටම ඒක වෙනවද කියලා දැනගන්න නම් ධර්මය තේරුම් ගන්න ඕන. හරි, අරමුණේ තදින්ම හිටියට දැන් නුවණින් විමසන්න ඕන. එහෙම ඉන්නකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයිද? එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදේ දකීද? මේ ඔය දෙක දකින්න නැතුව අරමුණේ තදින් හිටියා කියලා හරියන්නේ
නැහැ.
සමාධිය ලැබේ. ධ්‍යාන ලැබේ. රූපාවචර මට්ටමට යන්න පුළුවන්. එතනින් එහාට යන්න බෑ. එතනින් එහාට යන්න නම් ධර්මය අහලා තේරුම් අරන් එනවා. මොකක්ද සම්මා දිට්ඨිය කියන්නේ? චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය සම්මා දිට්ඨිය. ඒක තිබුණොත් නම් මාර්ගය වැඩි. ඒක නැතුව අරමුණක් දිහා බලා හිටියට නම් මාර්ගය වැඩෙන්නේ නැහැ.
ධර්මානුකූලව
විමසන්නේ කොහොමද ඒක? ඒක තමයි විමසන්න තමයි මේවා කියන්නේ. විමසන්න නැති හින්දා තමයි හොයන්න. ධර්මයේ නුවණින් තේරුම් ගත්තොත් විතරයි විමසන්න පුළුවන්. විමසන්නේ කොහොමද ඇහුවට ඒක කරන්න බෑ.
හරියට රූපයක් ගත්තාම රූපේ විමසන්න නම් ඉතින් ඒ රූපය ගැන අපි බලන්න ඕනේ නේද? මොකද්ද මේ
රූපය ගැන බලන්නේ? මොනවද රූපය ගැන බලන්නේ? රූපය ගැන බලන්නේ කුමක් සඳහාද? චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා. මොකද්ද චතුරාර්ය සත්‍ය? දුක්ඛ සමුදය නිරෝධය
මාර්ගය.
හරි. එතකොට දැන් ඔන්න රූපය ගැන නුවණින් බලනකොට රූපය දුකයි කියලා අවබෝධයක් එනවා. මේ
රූපේ
රූපපාදාන ස්කන්ධය දුකයි කියලා අවබෝධයක් එන්න ඕන. මොකද ඒක බුදුහාමුදුරුවෝ කියලා තමයි.
ඒක හරයි. ඒක තේරෙනවා.
ඒක තේරුණාද? ඉතින් රූපේ දුකයි කියලා තේරුණාද? නැත්තම් අපිට කරන්න දෙයක් තියෙනවා. ඇයි? බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඔබ දුකයි. අපිට තාම දුකයි කියලා දැනෙන්නේ. අපි අර පළගෙටිය දැල්ලා දකිනා වගේ තමයි රූපේ දිහා බලන්නේ. හා, රූපයක් තියෙනවා. රිෂෝ දැනගත්තා. ආස්වාද නේද? එතකොට ඒක දුකයි කියලා දකින්න මට්ටමට තේින්න අපේ නුවණ වඩා ඒක හැට පේන්න ඒක නුවණට පේන්න
එන් නුවණ සමුදේ දකින්න ඕන දෙහෙමද
ඒකෙදි දැන් ඒක බලනකොට දැන් බුදුහාමුදුරු මේක දුකයි කියලා තියෙනවා. ඒ වුණාට අපිට පුළුවන් ද රූප හැදෙන එක නවත්තන්න. දැන්. මොකක් තුලද නවත්තන්න බැරි කියලා හොයාගන්න. සිහිය නැතිකම. සිහියයි නුවණයි නැතිකම. නේද? එහිඳ තමයි විදුහන්දුරු මාර්ගිකුත් දීලා තියෙන්නේ. එහෙනම් සිහියයි නුවණයි පිහිටන්න ඔබට උත්සාහ කරනවා. ආදාමි සම්පජානෝ සති. ඔබ තමයි තියෙන එකම මාර්ගය කියලා කියනවා. නේද? එකම මාර්ගයේ තියෙද්දි අපි වෙන වෙන මාර්ග හොයනවා ඒ ලේසියෙන් අවබෝධ කරගන්න. එතකොට සිහිය පිහිටන්න තියෙනවා. ඔකට අවශ්‍ය නුවණකුත් දෙන්න ඕනේ. දැන් නුවණ හදාගන්න තමයි මේ සාකච්ඡා කරන්නේ. දැන් සිහිය පිළිගන්නේ මොකද්ද කියලා දන්නවනේ නේද? නුවණ කියන එක එහෙම දැනගන්න බෑ. ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි මොකද්ද මේ කියන නුවණ සම්මා දිට්ඨි කියන එක තේරුම් ගන්න. හරි? ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙලා මේක දේශනා කළොත් විතරමයි මේක කරන්න පුළුවන්. නිකන් සිහිය පිහිටවුවට කරන්න බෑ.
වැඩ කරන්න බෑ.
එතකොට ඒ නුවණ ඇති කරගන්න තමයි අපි දැන් ධර්මය විමසන්නේ. ධර්මයට අනුව මේක මොකද්ද වෙන්නේ? එතකොට ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේ කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. නේද? දැන් ඕක අපිට ලෝකෙට අයිති දැක්මේදී පේන්නේ නැහැ. ඕක තේරුම් ගන්න. නුවණින්ම බලන්න වෙනවා. දැන් රූපයක් පිහිටනකොටම පිහිටනවා කියන්නේ අපි උපාදාන කළා. ඒ උපාදාන කළා කියන්නේ දැන් අන්න අර ඒක උපමා වලින් තමයි ඔබ තේරුම් ගන්න පුළුවන්. දැන් වතුරට එබෙන බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා. කියනකොටම අන්න රූපේ උපාදාන කළා.
උපාදාන කළා ඉවරයි.
දැන් බාහිර බල්ලෙක් ඉන්නවා කියනකොටම ඒක බාරා. උපාදාන නේද? බල්ලෙක් වතුරට ඇවිල්ලා අන්න තව බල්ලෙක් ඉන්නවා කියනකොට රූපේ උපාදාන කරලාද නැද්ද? උපාදාන කරලා. ඌ දුක සකස් කරගෙනද නැද්ද? සකස් කරගෙන. ඒක නම් බය නැතුව කියනවා නේ. දැන් අපි එළියේ රූපයක් තියනවා කියනකොට රූපේ උපාදාන කරලාද නැද්ද? උපාදාන කරලා. දුක සංස් කරගෙනද නැද්ද? තේරුම් අරන්ද කිව්වේ? බල්ලෙක් එන්න බැරි හින්දා කිව්වද තේරුම් අරන් කිව්වද? සංසන්දනය කරනකොට ඒක තමයි උපමා උදව් කරගන්න ඕන. දැන් බල්ලා එළියේ රූපයක් පාර ගන්නකොට කියනවා රූපේ පාදාන කරලා. ඌ දුකටපත් වෙලා කියලා කියනවා. අපි එළියේ රූපයක් පාර ගන්නකොටත් අපි යොමු කියනවා. ලෝකෙට අයිති විදිහට නම් කියන්නේ නැහැ. ධර්මයේ ටිකක් හරි අහලා දැනගෙන නම් ඔන්න කියන්න වෙනවා. නැත්නම් අපිවත් වැටෙනවා බල්ලන් ගිලාන. මේ ඒ වැඩේම නම් කරලා දෙන්න. හා? අපි ඇහෙන් දැකලා රූප පිහිටීම ඒ වගේ. ඇහෙන් දැකලා එළියේ රූපයක් තියෙනවා කියන්නේ අර වතුරට ඇවිලා බල්ලෙක් ඉන්නවා කිව්ව මට්ටම. හරි. අප නුවණින් හොඳට විමසන්න. අපිට ඒක තේරුම් ගන්න පහසුයි. සද්දයක් ඇහිලා රූපයක් තියෙනවා කියන එකේදී ඕකම නේද කරන්නේ? ඇහෙන සද්දේ රූපයක් නැහැනේ. ඇහෙන සද්දේ ගැන අපි හිතනකොට නිරූපයක් පේන්නේ හිතට. නේද? ඇහෙන සද්දේ ගැන හිතනකොට නේද රූපයක් පේන්නේ? ඇම්බියුලන්සගේ සද්දය ඇහුනට රූපෙම වෙන්නේ නැහනේ. ඕක ගැන හිතනකොට අපි පෙර ඇද්දකීම ඔතෙන්ට ඇදලා ගන්නකොටයි අපිට පේන්නේ රූපේ. රූපයක් මවන්නේ. ඒ රූපේ සකස් කරන්නේ හිතෙන්මයි. නේද? මනසෙන්මයි සකස් කරන්නේ රූපේ මනසට දකින්න. මනසට ඇම්බියුලන්ස් එකක් තේින්නේ මනසෙන්ම හදපු හින්දා නේද? වෙන කෙනෙක් හදපු ඇම්බියුලන්ස් එකක්ද දැක්කේ? තමන් හදපු එකක්ද? තමන්ගේ මනසින්ම හදපු එක තමයි තමන් දැක්කේ. නේද? මනෝමය මනසෙන්ම සකස් කරපු මනෝමය ධර්මතාවේ මනසෙන්ම දැක්කා. මන ධම්ම මනෝ විඥාන. මනසෙන්ම ධම්ම හදලා මනසෙන්ම දැක්කා. නේද? තමන්ම ගහගෙන මට ගහනවා නේද? තමන්ම ඇම්බියුලන්ස් එක හදලා තමන්ම දැක්කා. නේද? ඔක නේද ඇත්ත ඇති හැටි. අපි ඕක දන්නේ නැහැ. එනට දැන් නුවණින් හිතනකොට පේනා නේද ඕක නේද වෙලා තියෙන්නේ. ඇහුනේ ශබ්දයක්. ඒකට අනුව හිතනකොට පෙර අත්දැකීමක් ඇදලා අරන් මොන ඇම්බියුලන්ස් එකක් හැදුවා. ඒක හැදුවේ කවුද? තමන්ගේම මනස. වෙන කවුරුවත් නෙමෙයි. නේද? මනසෙන්ම හදපු දේ ඊළඟට මනසෙන්ම
දැනගත්තා.
ඒක උදේට දැනීම විතරයි නේ සෝදන් පාදානේ අරන් තියෙන්නේ. ඒක නෙමෙයි. මනසෙන්ම හදපු දේ නේද මනසෙන්ම දැනගත්තා. වෙන කවුරුවත් හදලා දුන්නද ඔක?
එතන සංඥාවක් නෑ
නේ තියෙන්නේ. ඒ වෙන වචන නෙමෙයි මේ කියන එක බලන්න. මනසෙන්ම හදපු දේ නේද මනසෙන් දැනගත්තා. කවුරුත් ගෙනත් දුන්නේ නෑ නේ බාහිරෙන් කෙනෙක් උදව් කළේ නෑ නේ ඔකට.
පෙර ඇසුර.
තමන්ම නේදී. තමන්ගේම මනසෙන් තමන්ම හැදුවා. දෙකම කළේ තමන්. හදලා නිකන් හිටියේ නෑ ඒක දිහා බැලුවා. නේද? මනසෙන්ම හදපු දේ දිහා දැන් බලනවා මනස. ඈ? ඒ බලලා නිකන් හිටියේ නෑ. ඒක ගිහින් එළියට ගිහින්. නේද? බාහිර රූපයක් කියලා පිළිගත්තා. පිළිගත්තා කියන්නේ උපාදාන කරනවා. එළිය තියෙන රූපයක් කියලා උපාදාන කළා. දැඩිව බාරගත්තා. ඒ රූපේ වැසගත්තා. ඔබ තමයි තමන්ටම ගහගෙන තමන්ම ගුටි කනවා. තමන් අර ඉබ්බ කටුව ඇතුලේ ඉන්නේ නැතුව අතපය එළියට දානවා ඉතින් නටන. මාරයට අහුවෙන. අන බුදුහාමුදුරුව දෙන උපමාව. මට තේරුම් ගන්න බුදුහාමුදුරුව උපමා ටික දුක් දෙනවා මේක මේ ඔය මෝඩකමට ඕක තේරෙන්නේ නැහැ මේ උපමාවෙමත් බලන්න කියලා. නේද? ඉස්සත බය එළියට දානවා වගේ හරියට අහුවෙන්න අපි ලෝකේ රූප තියනවා කියලා එළියෙන් තියන. හිතේ හදපු එකේ ඇත්ත ඇටි ඇටි නොදන්න කම හින්දා. එතන සිහියයි නුවණයි නැති හින්දා. අපි ලෝකයකට අහුවෙන. ඇතුලේ හදපු එක එළියෙන් ගිහින්. ඔහොම තියෙන එකමයි දුක. ඔය සකස් කරන්නේ දුක. අපිට හිතන්නේ ලෝකෙ හදනවා කියලා ඒකට හදන්නේ දුක. මොකද මේ මුලාවෙන්ම කරන දෙයක් මේ අවිද්‍යාවෙන්ම කරන දෙයක්. ඔව් ඒවා හැදුවට පස්සේ ඉතින් ඒවයි ඕල තරම් සංසාරේ යන්නේ ඒවා කරන්න පුළුවන්. ඇලිලා ගැටිලා නේ. දැන් බල්ලා වතුරට එබිලා අන්න බල්ලෙක් ඉන්නවා කිව්වට පස්සේ ওই බල්ලා එක්ක තරහ ගන්නත් පුළුවන්. ආසා කරන්නත් පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක හදාගත්තට පස්සේ. ලෝකෙට අහු වුණාට පස්සේ ලෝකෙ යන්න පුළුවන්. ඒ යන්න අවශ්‍ය දේවල් ටික තමයි කර්ම. පින් කරන්නත් පුළුවන් පව් කරන්නත් පුළුවන් ඊට පස්සේ භාවනා කරන්නත් පුළුවන්. ඔව් ලෝකේ හදාගත්තට පස්සේ ඒ කල්ලාගෙන පින් කරන්නත් පුළුවන් පව් කරන්නත් පුළුවන් ධ්‍යාන වඩන්නත් පුළුවන්. පුඤ්ඤාදි සංකාර අපුඤ්ඤාදි සංකාර අනෙන්ජාදි සංකාර ඕන එකක් කරන්න පුළුවන්. ලෝකේ දේ හදලා බාරගත්තට පස්සේ හ්ම්
එතනම අවිද්‍යාව.
ඒ ලෝකෙට අහු වුණාට පස්සේ ඉතින් සසර යන්න අරව මේවා එකතු කරගන්න පුළුවන්. සල්ලි ටිකක් එකතු කරගන්න එක යන්න නේද? ඉතින් හරි පවු හරි ධානයක් හරි වඩා ගන්න පුළුවන්. ඈ?
ඒකට මායාවේ විරුද්ධත්වයක්
නැහැ. නෑ නෑ මායාව හරි සපෝට් වෙයි. ඉතින් විරුද්ධත්වයක් නැහැ. එතකොට අන්න බුදුහාමුදුරුවෝ ඔවා දැන් ඇත්ත ඇති හැටි පරවඥතා ඥාණයෙන් දැකලා නේද? දැන් ඔහම ලෝකෙට අහු වුණොත් 31 තලයේ ඕන තැනකට යන්න තමන්ට අවශ්‍ය දේවල් එකතු කරගන්න පුළුවන් කියලා පෙන්නනවා. හරි? ඒ විතරක් නෙමෙයි ඔය සකස් කරන්නේ දුක කියලාත් පෙන්නනවා. හරි? ඊළඟට ඒකට හේතුවකුත් පෙන්නනවා, ඕකෙන් මිදීමකුත් පෙන්නනවා. අන්න ඒකයි අපට වැදගත්. ඔබ දුක කියලා දැකලා නිකන් ඉන්න නෙමෙයි. ඔය දුක හදන්නේ ඇයි? මේ හේතු ටික යෙදුනේ නැත්නම් හදන්නේ නැහැ දුක්ඛ නිරෝධයි. එහෙනම් ඒකට මොකද්ද කරන්න ඕන? අන්න මාර්ගය උපද්දව ගන්න පුළුවන්. මේ උපද්දව ගන්න අවශ්‍ය ටික තමයි බුදු කෙනෙක් මේ දේශනා කරන්නේ. එතකොට ඒක උපද්දව ගන්න නම් අපර තියා ගන්න දුක අවබෝධ කරන්න ඕන. දුක දුක කියලා දැනගන්න ඕන. ඕක දන්නේ නැත්නම් දුකෙන් මිදෙන්න උත්සාහ කරයිද? දැන් බලඟටිය දැල්ල දුකටපත් කරනවා කියලා දන්නේ නැත්නම් කවදාවත් ඕකෙන් මිදෙන්න උත්සාහ කරයිද? නැහැ. අපි දුක දුක කියලා අවබෝධ කරගන්නේ නැති තාක්කල් මතක තියාගන්න දුකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. තව ටිකක් දුක් විඳී භාවනා කරලා ඒක වෙනම එකක්. අපි දුකෙන් මිදෙන්න. ඒ දුක කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව කොහොමද දුකෙන් මිදෙන්නේ? නේද? ඒකට අපි ධර්මයක් අහලා පළවෙනි දේ තමයි දුක දුක විදිහට අවබෝධ කරන්න උත්සාහ කරන්න. ඔව්. දැන් ඒ දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි කියන දැනගන්නවා කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරනවා. සම්මා දිට්ඨිය ඇති කරනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන
මාර්ගයේ ප්‍රවේශය.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදින්නේ ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනා. හරි හරි අනිත් අය වාඩියෙන් ඔබල කලබල වෙන්න එපා. කෙනෙක් දෙන්නේ එක තැනක කරාම ඇති.
පන්දිය පන්සල මොස්කෙක යකෝම රටට ගමන දෙක් කරන තැන.
ඔව්.
ඒක